දැන් සාධනාවියක්
පවත්වා
සාධනාවියක් පවත්වා සද්ධර්ම ශ්‍රවණා විලාසී කාරුණික පින්වත්නි, දවස් 12 වසරේ ලැබුණෝරු කන්දාරන්නේ සීලාසනය මූලික කරගෙන සිද්ධ කෙරෙන කඨින පූජා මහා පින්කමේ නිමාවයි අපි දක්වමින් සිටින්නේ. ඒ සිද්ධ කළ පින්කම පිළිබඳව නැවත වතාවක් හෙරිලා විමසලා බලලා ඒ පිළිබඳව තම තමත් කුසල් සිත් උපදවාගෙන දෙවියන් සහිත ලෝකයට මිය පරලෝකීය ඥාති වර්ගයාට අනුමෝදන් කරවමින් අපතත් තුම් නිර්වාණ සාන්තිය පිණිස නිවන් ලබනාතුරු දෙලව සැප පිණිස ප්‍රාර්ථනා වශයෙන් ලබා ගැනීමයි මේ විලාසිතිය අපට කළ යුතුව පවතින්නේ. මේත මාස 3 මාරකට ඉහත දිනයක එයදි ඇසල පුර පසලොස්සක් පොහොය දවසේ මේ අරණ්‍ය සේනාසනයේට පැමිණි මේ පින්වතුන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට වැසිකළු දැහැද්දොතු පිළිගන්වලා ආරාධනාවක් කළා, ආයාචනයක් කළා. ස්වාමීන් වහන්සේලා අපට අනුකම්පා කරලා අප කෙරෙහි කරුණාවෙන් මේ වස්සාන සමය මේ ආරණ්‍ය භූමිය තුල වැඩ ඉඳිනින් වස්සාන ශික්ෂාපද ආරක්ෂා කරගනිමින් ඔබ වහන්සේලා නොලැබූ සීල ගුණ වැඩි දියුණු කරගන්නට නොයඳුනු සමාධිය උපදවා ගන්නට නොලද ප්‍රඥාව පහළ කරගන්නට නොලද අධිගම වහවහ සම්පාදනය කරගන්නට මේ තුන් මාසයක කාලයේ ඔබ වහන්සේලාගේ සිහිය නුවණේ වෙනුවෙන් යොමු කරවමි. උත්සාහවත් වෙත්වා. ඔබ වහන්සේලාගේ උත්සාහය අදිස්ථානය සඵල කර ගැනීම සඳහා අප වෙනුවෙන් යමක් කළ යුතු නම් ඔබ වහන්සේලාට ඒ ගමනට අවශ්‍ය කරන චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදී සිව්පසයෙන් අපි උපස්ථාන කරන්නෙමි කියන පොරොන්දුව සහිතව ඔබයි මේ මක්කල සාමීනි අපටත් ඔබ වහන්සේලා අවබෝධ කරගන්න යම් ධර්මයක් ඇත්නම් අපටත් කියා දීලා අපටත් මේ සසර කතරින් එතර වෙන්නට දහම් මඟක් කියා දෙන්න, ඒ ධර්ම මාර්ගය අවබෝධ කරගන්නාතුරු මේ සසර රැඳෙනතුරු තිරිසං ප්‍රේතාසුර නිරය සතර අපායට නොවැටෙන කඨින පූජාමේ මහා පින්කම සිද්ධ කරගන්නත් අපට මේ මහඟු පුණ්‍ය ලාභය උපදවා ලැබන්නට කියලා ඔබ විසින් එදා ආරාධනාවක් කළා. ඒ ආරාධනාව කරුණාවෙන් ඉවසා දරූ අපේ සාමීන් වහන්සේලා මේ වස්සාන සමය තුල හැකි වූ ශක්ති වූ පරිද්දෙන් ඒ සීල සමාධි ප්‍රඥා විමුක්ති මුක්ති ඥාන දර්ශන ආදී ිතොන් උතුම් ගුණයන් උපදවා ගැනීම සඳහා නූපන්න කුසල් නූපදවමින් උපන්න කුසල් විදහරින් නූපන් කුසල් උපදවමින් උපන් කුසල් වඩමින් මේ වස්සාන සමය ගත කළා කියන එක අපේ විශ්වාසය අපේ දැන ගැනීම අපේ වැටහීම භික්ෂුන් වහන්සේලා හැටියට උන්වහන්සේලාගේ යුතුකම් නොපිළියලා ඉටු කරන්නට ඇති ඉටු වෙන්නට ඇති දායක පාර්ශවයේ හැටියට මේ පින්වතුන්ගෙනුත් යම් පොරොන්දුවක් වුණා නම් ඒ ආකාරයෙන්ම ඒක සිද්ධ කරමින් අවසාන වතාවටත් චීවර කියන ඒ පොරොන්දුව ඉෂ්ට සිද්ධ කරමින් වස්සාන ශික්ෂා පද සමාදන් වුණේ භූමියේ වැඩ සිටිය සියලු සාමීන් වහන්සේලාට වස්සා වාසික පූජා කරමින් ඒ බලාපොරොත්තු වන ආකාරයේ ඒ උතුම් උදාර මහානිසංස දෙන දෙන කඨින පූජාව ඊයේ රාත්‍රියේ අලුයම් කාලයේ ගම පුරා වීථි සංචාරයේ කොට හිස මතින් ගෞරවයෙන් සදහසිතින් වඩමවාගෙන විත් යාරි මහා සංඝරත්නයේ විසෙහි දහවල් කාලයේහි සඟ සතු පූජාවක් කොට සිද්ධ කරලා දැන් අපේ යුතුකම් හා වගකීම් වලින් අපි දෙපාර්ශවයේම බොහෝ දුරකට නිදහස් වී කළ දේ දිහා බලමින් සතුටු වෙන්නට පුළුවන් අවස්ථාවකයි අපි හැම කෙනෙක්ම රැඳිලා ඉන්නේ. කොහොම වුණත් පින්වතුනි මේ ගම්වාසී පළාත්වාසී ඒ ලැබුණෝරුව ගම්මානය ප්‍රධාන කොටගත් මේ පළාත්වාසී සදහැතියන්ගේ සහයෝගය සම්බන්ධතාවය ඇති කරගෙන ඔවුන් මූලික කරගෙන සුනන්දා මහත්මිය මහත්මාණන් ඇතුළේ පවුලේ පින්වතුන් ගීතා මහත්මිය මැතිතුමන් ඒ පවුලේ ඥාති හිතයිසි ඒ ගුණරත්න මහත්මිය මැතිණිය ඇතුළු ඒ නායකකාරකාදී බොහෝ දෙනා එකතු වෙලා විශේෂයෙන් මේ සිද්ධ කරන හැම පින්කමකටම මූලිකව සියලු කටයුතු සොයා බලමින් කටයුතු කරන මහේශ්‍යාම් පත්මතිතුමන් මේ මොහොතට සම්බන්ධ නොවුණා. එතුමා මෑණියන් ඇතුළු සියලු දෙනා මේ මොහොතට සම්බන්ධ කරවලා දැන් මේ කටයුතු අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් ආකාරයෙන් නිමාවටපත් වෙන වෙලාව අපි පින්කම් කරලා අවසන් කළා නෙමෙයි. තවත් පින්කම් කරන්න අදිස්ථාන ප්‍රාර්ථනා ඇති කරගන්නවා මේ සමග. ඒ නිසා අපි මේ වෙලාවේදී කළ පින්කම පිළිබඳව පමණක් නෙමෙයි ඉදිරියට අපට කරන්නට ලැබෙන පින්කම් වලදී මහත්ඵල මහානිසංස වන ආකාරයෙන් පින්කම් වල යෙදෙන්නේ කොහොමද කියන කරුණු කාරණාත් එක්කම අපි යම් අවබෝධයක් ලබන්නට ඕන මේ නිමාවද පින්කම තුලදී. මේ ඉන්න පිරිස අතරේ වැඩි දෙනෙක් ගොවි මහත්වරු ගොවි තන මූලික කරගත් ජීවන වෘත්තියෙහි යෙදෙන පින්වතුන් අපි ගොවි තන කියන දන්න දේ මත පිහිටලා මේ පින්කම දිහා කරුණු කාරණා විමසන්නට පටන් ගත්තොත් සුදුසුයි. පින්වතුනි ගොවි තනක් ගොවි මහත්මයෙකු කරන්නේ නිකන් ඉන්නවට නෙමෙයි. ගොවි තනක් කරන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව. ගොවියා ගොවි තනක යෙදෙන්නේ සරුසාර අස්වැන්නක් බලාපොරොත්තු වෙන. සරු අස්වැන්නක් බලාපොරොත්තු වෙන ගොවියෙකු ගලක් උඩ වැපරුවාට ඒ බලාපොරොත්තු ඉටු කරගන්න බෑ. වැලි පොළවේ වැපරුවොත් වපුරන්න පුළුවන්. සරු අස්වැන්නක් ලැබේවි කියලා හිතන්න අමාරුයි. කරමැටි පොළවක වපුරන්න පුළුවන්. හැබැයි සරු අස්වැන්නක් ලැබේවි කියලා හිතන්න අමාරුයි. ඉක්මනින් දිය කිඳිලා යන වේලෙන කුඹරක වතුර පිට කරගන්න බැරිව බීජ කුණු වෙලා යන කෙතක වපුරන්න පුළුවන්. හැබැයි සරු අස්වැන්නක් ලැබෙනවා කියන ප්‍රාර්ථනාව කවදාවත් ඉටු නොවෙන්නට පුළුවන්. එහෙනම් සරු අස්වැන්නක් ලබන්න නම් හොඳ මඩ සහිත කෙතක් තියෙන්න ඕන. පිටතින් අවශ්‍ය විදිහට වතුර ගේන්න පුළුවන් වෙන්නත් ඕන. අවශ්‍ය විදිහට ඇතුළත වතුර පිට කරලා කුඹුර වේලා ගන්න පුළුවන්කම තියෙන්නත් ඕන. දැන් අපේ ගොවියන් ගොවිලියන් දන්නවා සරු අස්වැන්නක් ලබන්නට නම් මෙන්න මෙබඳු කෙතක් අවශ්‍යයි කියලා. සරු කෙතක් අවශ්‍යයි. සරු කෙතක වැපරුවොත් සරු අස්වැන්නක් ලබන්න පුළුවන් කියලා මේ ඇත්ත දන්නවා. නිසරු කෙතක වැපරුවොත් සරු අස්වැන්නක් ලබන්න අමාරුයි කියලා අපේ පින්වතුන් දන්නවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සරු කෙතක වැපරුවොත් නම් ඒකාන්තයෙන් සරු අස්වැන්නක් ලබන්න පුළුවන්මයි කියලා. හැබැයි ඒක ඇත්තක්ම නෙමෙයි. ඇයි වපුරන බීජ නිසරු වුණොත්? ඔයත්තන්ට අත්දැකීම් තියෙනවා සරු කෙතෙක් වපුරපු නිසරු බීජ නිසා සරු අස්වැන්නක් නොලැබී ගිය අවස්ථා ඔබේ අත්දැකීම් වල තියෙනවා. එහෙනම් සරු කෙත ප්‍රමාණවත් වෙන්නේ නැහැ සරු කෙතේ වපුරන්න සරු බීජ තියෙන්නත් ඕන. දැන් සරු බීජ සරු කෙතක වැපරුවොත් සරු අස්වැන්නක් ලබන්න පුළුවන් කියලා ඒකාන්ත අදහසක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට ඒකත් සත්‍යයෙන් අරුදයක් පමණයි. ඒ ගොවියා අදක්ෂ වුණොත්, ගොවියා අලස වුණොත්, ගොවියා අනුවණ වුණොත්, ගොවියා නිසි කලට නිසි කටයුතු කරන්නට අසමත් වුණොත්, ඒ අදක්ෂ අලස ගොවියාගේ සරු කෙතක වපුරපු සරු බීජ වලින් උනත් සරු අස්වැන්න නොලැබී යන්නට පුළුවන්. එහෙනම් සරු අස්වැන්නක් ලබනවා කියන ප්‍රාර්ථනාව ඉටු කරගන්නට නම් සාධක තුනක් තියෙනවා. ගොවියා, බීජ, කෙත. මේ සාධක තුන තියෙන්න ඕන සරු අස්වැන්නක් ලබන්නට නම්. තවදුරටත් අපි මේ සාධක තුනෙනුත් වඩාත්ම වැදගත්ම තීරණාත්මක සාධකයේ කුමක්ද කියලා විමසුව කෙතද, බීජද, ගොවියද කියලා අපට නුවණින් පරීක්ෂා කරලා බැලුවොත් තෝරගන්න වෙන්නේ වටිනාම වැදගත්ම තීරණයේ සාධකයේ වෙන්නේ ගොවියා. ඒ ගොවියයි බීජ තෝරගන්නත් දක්ෂ වෙන්නේ. ගොවියටයි කෙත තෝරගන්න වෙන්නේ. ඒ නිසා ගොවිතැනේ සරු අස්වැන්නක් ලැබීම නොලැබීම ගොවියාගේ දක්ෂකම අදක්ෂකම මත, නුවණ අනුවණ මත, ක්‍රියාකාරීත්වය මත පවතිනවා. දැන් ඔබත් මේ මාස 3ක් 4ක් මුළුල්ලේ මහන්සි වෙලා කළේ ගොවිතැනක්. ඔබත් මේ ගොවිතැනෙන් සරු අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. මොනවද ඔබ බලාපොරොත්තු වෙන අස්වැන්න? සමහර වෙලාවට මේ පිරිස අතර ඉන්න පුළුවන් මේ බඳු පින්කම් සිද්ධ කරලා ලෝතුරා බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරන බුද්ධාන්තර පසේ බුදු බව ප්‍රාර්ථනා කරන අග්‍ර ශ්‍රාවක අසූ මහා ශ්‍රාවක පදවි ප්‍රාර්ථනා කරන ලෞතර අරමුණු වලින් යුක්ත උතුමෝ මේ පින්කමෙහි යෙදලා ඉන්න පුළුවන්. මතු බුදු වෙන බුදු කෙනෙකුට අම්මා තාත්තා වෙන්න, බිරිඳ වෙන්න, දුවෙක් පුතෙක් වෙන්න, උපස්ථායකයෙක් අග්‍ර ශ්‍රාවකයෙකු වෙන්න, එබඳු ප්‍රාර්ථනා ඇති පිළි මේ පින්කමේ යෙදිලා ඉන්න පුළුවන්. ඒ වගේම සසර ගමනේ බ්‍රහ්ම සම්පත්, චක්‍ර සම්පත්, දිව්‍ය සම්පත්, චක්‍රවර්ති සම්පත්, ආජ සම්පත්, සිටු සම්පත්, මනුෂ්‍ය සම්පත්, රූප සම්පත් ආදී විවිධ සම්පත් ප්‍රාර්ථනා කරන පිරිස් ලෞකික ප්‍රාර්ථනාවන්ගෙන් යුක්තව මේ පින්කමේ යෙදෙනවා වෙන්න පුළුවන්. අපි කවුරුත් මීයක් කඩන්නේ අතලෙව කන්න නෙමෙයි කියලා අපේ කියමනක් තියෙනවා. අපි මෙච්චර ධනය වියපහදම් කරලා මහා වෙහෙසක් දරලා මේ පින්කම් කරන්නේ නිකන් නෙමෙයි. අපේ සුනන්ද නෝනාගේ නීතන් ගීතා නෝනා ගුණරත්න මහත්මයලා මෙච්චර දුර මේ එන්නේ පන්සල් ආරාම ආරණ්‍ය භාවනා මධ්‍යස්ථාන සිය ගානක් පහු කරගෙන මෙච්චර දුර එන්නේ නිකන් ඉන්නවට නෙමෙයි. ලොකු අස්සෙන්ක් බලාපොරොත්තු වෙන මෙච්චර දුරක් එන්නේ ඒ ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා අපේක්ෂාවන් අපට තියෙනවා. ඒ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සමෘද්ධ වෙන්න නම් සමෘද්ධ වෙන විදිහෙන් අපි පින්කම් වල යෙදෙන්නට වෙනවා. ගොවිතැනේදී සරුවස්සන්නක් ලබන්න නම් ලැබෙන විදිහට ඒ ගොවිතැන කරන්න ඕන. ඒ වගේම මේ පින්කම් වලදී අස්වැන්න බලාපොරොත්තු ඉටු වෙන්නට නම් ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා සිද්ධ වෙන විදිහෙන් මේ වැපිරීම කරන්නට ඕන. අර ගොවිතැනේදී වගේ මෙතනදී කෙත හඳුනා ගන්නට ඕන. මේ වපුරන කෙතෙත් තියෙනවා, සරු කෙත් තියෙනවා, නිසරු කෙත් තියෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ එදා මාතෘ දිව්‍ය පුත්‍රයාණන් ඇතුළු දෙව් පිරිසට විජම්වන දේශනා කරන්නට තවුතිසා භවනයේට වැඩම කළ වෙලාවේ උන්වහන්සේ ළඟින්ම සමීපයෙන්ම ඇවිල්ලා වාඩි වුණේ ඉන්දිකා අංකුර කියන දිව්‍ය පුත්‍රයෝ දෙදෙනා. නබෝ වේලාවකින් බුදුරජාණන් වහන්සේ සුදම් සභාවට වැඩම කළේ යන ආරංචිය සදෙව්ලෝ වාසීන් අතර පැතිර ගියා. දෙව්ලෝ වාසී දෙවියන් බුදුහාමුදුරුව දකින්නට බලහන්නට උන්වහන්සේ දැකවැඳ නමස්කාර කරන්නට සුදම් සභාවට පැමිණුණා. මෙන්න මේ වෙලාවේදී ඒ එනෙහිම මහේසාක්ෂි දෙවිවරුන්ට ඉඩකඩ සලසා දෙමින් බුදුහාමුදුරුව ළඟම හිටියේ දෙවියන් දෙදෙනාගෙන් අංකුර දිව්‍ය පුත්‍රයා. ටිකෙන් ටිකෙන් ටික පස්සෙන් පස්සට යන්න උනා එනේන දෙවියට ඉඩ දෙමින්. අවසානයේ බුදුරජාණන් වහන්සේට දැක ගන්න ලැබුණ ළඟින්ම වාඩි වෙච්ච ඉන්දිකහා අංකුර කියන දිව්‍ය පුත්‍රයෝ දෙදෙනාගෙන් අංකුර කියන දිව්‍ය පුත්‍රයා පිරිස කෙළවරටම ගිහිල්ලා යදුම් ගණනාවක් ඈතින් ඉන්නේ. බුදුනුවරට පහළ වුණා මේ සැඟවුණු රහත. ඒත් ලෝකයේ හැමුවේ අනාගතයේ නිදර්ශනයක් කොට තබන්න අදහස් කළ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පළමු කොට අංකුර දිව්‍ය පුත්‍රයාට කතා කරලා විමසනවා, අංකුරය ඔබ දැන් මා මේ ස්ථානයේ වැඩම කළ වෙලාවේ මගේ සමීපේමයි ඔබ වාඩි වුණේ. ඒ දැන් ඔබ පිරිස කෙළවරටම ගිහිල්ලා ඉන්දික දෙවියන් පමණක් සිටි ඉරියව්වෙන්ම ඒ ආකාරයෙන්ම තාමත් මන් ළඟම වාඩි වෙලා ඉන්නවා. මොකද මෙහෙම වුණේ, මොකද මෙහෙම කරන්න වුණේ කියලා බුදුරජාණන් වහන්සේ විමසීමක් කළා. අංකුර දිව්‍ය පුත්‍රයා නැගිටලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ ළඟම ඔය සියලු දෙවියන් ආංශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් අධිපති භාවයෙන් බැබළෙමි. ඔබ වහන්සේ ළඟම විරාජමානව ඉන්න ඉන්දික දෙවියන් වෙන කවුරුවත් නෙමෙයි, එදා සරත් නුවර හිටිය ඉන්දික දුගියා. ඉන්දික දුගයාට දන් දෙන්න යමක් තිබුණේ නැහැ, අනුන්ගෙන් යමක් ඉල්ලගෙන යතුණු කෙනෙක්. දවසක් අනුන්ගෙන් යමක් ඉල්ලාගෙන යැපෙන්න ජීවත් වෙන්න එවිද යමින් සිටියේදී තමන්ගේ පතට කෙනෙකු විසින් යමක් බෙදන්න සූදානම් වුණා. ඒ මොහොතේ ළඟ ළඟම වඩින අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙදුටුවා. ඉන්දික දුගියා කල්පනා කළානේ පෙරත් දන් දුන්නේ නැති නිසායි අපි දුක්පත් වුනේ. අදත් මේ බඳු ආර්යතුමන් හමු වී යමක් පූජා කරගන්නට නොලැබුණොත් මතු සංසාරෙ දුගී දුක්පත් උපදින්න වේවි. මට දෙයක් නැතත් මට ලැබෙන්න කිය දේ හරි මං උන්වහන්සේට පූජා කරවන්නේ යන සදහසිත් ගෞරවණීය සිත් උපදවාගෙන තමාගේ නොවුනත් තමාගේ පතට බෙදන්නට ගිය දේ අනුරුද්ධ මහරහතන් වහන්සේට පූජා කළා. ස්වාමීනි ඉන්දික දුගියා කළ එකම පින්කම උච්චරයි. ඔය පින්කමේ ආනිසංසය තේජස තමයි අදත් ඔබ වහන්සේ ළඟ විරාජමානව ඔය ආකාරයෙන් ගැදලමින් ඉන්නේ. ස්වාමීනි මම ඉන්දික දුගියා වගේ නෙමෙයි, 20,000ක් අවුරුදු දවසකට ලක්ෂ ගණන් වැය කරමින් මහ දන්සල් පවත්වමින් මහ දන් දුන්නු කෙනෙක්. අනේ ඒ ස්වාමීනි මගේ එකම දාන වේලකටවත් ditthi සම්පන්න කෙනෙකුවත්, සෝතාපන්න මාර්ගයට පිවිසි කෙනෙකුවත්, పూర్ව ප්‍රතිපදාවට පිවිසි කෙනෙකුවත් මගේ එකම දාන වේලකටවත් මට ලබා ගන්න බැරි වුණා. නිසරු කෙත්වල බොහෝ වපුරපු මට ලැබුණේ නිසරු අල්පේසාක්‍ය අස්වැන්නක්මයි. සරුකතරක අල්පයක් වපුරපු ඉන්දික දුගියට සරු අස්වැන්නක් මහා අස්වැන්නක් ලබන්න පුළුවන් වුණා. ස්වාමීනි සරුකතේ නිසරුකතේ වපුරපු අපට ලැබුණු අස්වැන්න මෙහෙමයි කියලා මහේ සාක්ති භාවේ හා අල්පේ සාක්ති භාවේ ප්‍රතිඵල. එදා අංකුර දෙවිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ හමු වේ දෙව් පිරිස් පිරිවරා සිටියදී මේ ප්‍රකාශනය කළා. දැන් ඔබත් මේ මහා පින්කමක් සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ අංකුර වගේ පස්සෙන් පස්සට යන්න වෙන ආශයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් අධිපති භාවයෙන් ප්‍රඥාවෙන් අල්පේ ශාක්‍ය වන හීන වන ප්‍රතිඵලයක් ලබන්න නෙවෙයි. ඔබත් බලාපොරොත්තු විය යුත්තේ ඉන්දික දිව්‍ය පුත්‍රයා වගේ සෙසු දෙවියන් අභිබවා ආ දෙවියන් අතරට ගියත් මනුෂ්‍යයන් අතරට ගියත් ආශයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් අධිපති භාවයෙන් නුවණින් බැබලෙන විපාක ලබන්නටයි. එබඳු අස්වැන්නක් ලබන්නට නම් සරු කෙතක වපුරන්ට ඕන. බොහෝ කොට වපුරපු අංකුරට ලැබුණ නිසරු අස්වැන්න, සරු කෙතක අල්පයක් වපුරපු ඉන්දිකට ලැබුණේ සරුසාර අස්වැන්න. එහෙනම් අපට කෙත පිළිබඳව හොයන්න වෙලා තියෙනවා. නිසරු කෙත්වල බොහෝ වපුරන්න පුළුවන්. හැබැයි මහේසාක්‍ය සරු විපාක බලාපොරොත්තු වෙන්න එපා. අංකුර දිව්‍ය පුත්‍රයා ලැබපු අල්ප විපාකයක්මයි ඒ බොහෝ වපුරුවත් ලබන්නට පුළුවන්කම තියෙන්නේ. සරුකෙත හොයාගත්තු සරුකෙත හඳුනගත්තු ස්වල්පයක් වපුරුවත් ඇති බොහෝ අස්වැන්නක් ලබන්නේ. එනිසා අපි දායකයන් හැටියට දක්ෂ වෙන්නට ඕන සරුකෙත නිසරුකෙත හඳුනගන්න. ඒ වගේම වපුරන බීජ හඳුනගන්නත් ඕන. නිසරු බීජ වැපුරුව හිතු මැරෙනවා. දිලිවිර රෝග, බැක්ටීරියා රෝග, කෘමි රෝග වලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉක්මනින් නිය යන සරු අස්වැන්නක් නොලැබීම. එනිසා අපි පරිත්‍යාග කරන දෙයක් පුළුවන් තරම් ධාර්මික වෙන්නට ඕන. බාහා බල පරිචිතා සේදා වක්කිත්වා ධම්මිතේහි ධම්මලද්දේහි අධිගේ බලේ බාහු බලේ යොදවල දහදිය වගුරු වල ධාර්මික උපයා සපයා ගත්ත දේ තමයි දෙය ධම්මානං වික්ඛවේ සම්මුතිය භාවා සද්දෝ කුල පුත්තෝ බහුං පුඤ්ඤං පසවති. බුදුරජාණන් වහන්සේ එබඳු දෙය ධර්ම සංඛ්‍යාත දාන වස්තු ලැබීමේ සදෙහි කුල පුත්‍රයන් බොහෝ කුසල ඵල විපුල ඵල ලබනවා කියලා දේශනා කළේ. බීජස්සරු වෙන්න ඕන. ඒ වගේම දායකයක් දක්ෂ වෙන්නට ඕන. දක්ෂ ගොවියන්ට නිසරු කෙතක වුණත් වපුරලා සරු අස්වැන්නක් ලබන්න පුළුවන්. දක්ෂ ගොවිය නිසරු කෙත්වල වපුරලා අතිරේක තෙල් පොහොර ජලයේ යොදලා සරු අස්වැන්නක් ලබනවා නිසරු කෙත්වලින්. දක්ෂ නුවණැති දායකයාට පුළුවන් නිසරු කෙතක වුණත් වපුරලා සරු අස්වැන්නක් ලබන්න. අද වර්තමානයේ වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලා පිළිබඳව අපට පෞද්ගලිකව මේ ස්වාමීන් වහන්සේලා ආර්ය භාවයට පත් වෙලා මේ ස්වාමීන් වහන්සේලා අනාර්යයි, මේ ස්වාමීන් වහන්සේලා සිල්වත්, මේ ස්වාමීන් වහන්සේලා දුසිල්, මේ ස්වාමීන් වහන්සේලා සමාහිතයි, මේ ස්වාමීන් වහන්සේලා අසමාහිතයි, මේ ස්වාමීන් වහන්සේලා ප්‍රඥාවන්තයි, මේ ස්වාමීන් වහන්සේලා දුෂ්ප්‍රඥයි කියලා අපට බෙදන්න පුළුවන් කමක් නෑ, බෙදන්න අයිතියකුත් නෑ, එහෙම හැකියාවකුත් සුදුසුකමකුත් නෑ. ඒ නිසා මේ පින්වතුන් දක්ෂ වෙන්නට ඕන නිවැරදිවම දම්පිලේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා අපේ බීජ වපුරන්නට සරුතේ ප්‍රිය හැකි. ඒත් අපි දන්නේ නැහැ. නන්ද මාතාවට නම් දෙවියෝ ඇවිල්ලා කියනවා, අම්මේ හිත දවසේ ඔබේ ගෙදර දාමයට රහතන් වහන්සේලා මෙච්චර වඩිනවා, අනාගාමී ස්වාමීන් වහන්සේලා මෙච්චර වඩිනවා, සකදාගාමී ස්වාමීන් වහන්සේලා මෙච්චර වඩිනවා, සෝවාන් ස්වාමීන් වහන්සේලා මෙච්චර වඩිනවා, මඟඵල නොලැබූ පුදුජන භාවයේ පසුවෙන ස්වාමීන් වහන්සේලා මෙච්චර වඩිනවා කියලා දෙවියන් විසින් හඳුන්වලා දෙනවා. අපට එහෙම කියා දෙන්න කෙනෙකුත් නෑ, අපට හඳුනා ගන්න පුළුවන් කමකුත් නෑ. ඒ නිසා අපි ඉක්ින් කෙත හඳුනා ගන්න තෝර පුඤ්ඤක්කත්තං අනුත්තරං. අනුත්තරෝ පින්කතක් බුදුහාමුදුරුව හඳුන්වලා දෙන්නා. ඒ පින්කත කියලා කිව්වේ සිවුරක් පුරවගත්ත හිත මුඩු කරගත්ත පිරිසකට නෙමෙයි බුදුහාමුදුරුව පින්කත කියලා නම් කළේ. අද වර්තමාන ලෝකේ හිත මුඩු කරගත්තනම් කසාවතක් දරාගත්තනම් ලෝකේ අපි කවුරුත් ඒ පින්කතක් හැටියට සලකනවා ඒක සම්මතය වෙන්න පුළුවන්. පරමාර්ථය නෝවේ. ලෝකයේද පින්කෙතක් වෙන්නට නම් ආමුණීය පාමුණීය දක්ෂිනීය අංජලි කරණීය කියන මේ ගුණ සුදුසුකම් ලැබලා තියෙන්නට ඕන. මේ ගුණ සුදුසුකම් ටික ලැබෙන්නේ හිත මුඩු කළාට කසාවතක් දරුවට. මේ සුදුසුකම් ටික තියෙන්නේ ඒස භගවතෝ ශාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශාවක සමූහයට. උන්වහන්සේගේ ශ්‍රාවක සමූහයේ කවුද? අට පුරිස පුද්ගලා, අෂ්ට ආර්යයන් වහන්සේලා, සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන සතර මග සතර ඵලයටපත් උතුමන් වහන්සේලා. ඒ ආර්ය භාවයටපත් වෙන්නේ කවුද? සුපටිපන්න, උජුපටිපන්න ආදී ඍජු ප්‍රතිපදාවකින් යුක්ත වෙන්නට ඕන. නිවැරදි පිළිපැදීමකින් යුක්ත වෙන්නට ඕන. වචනයට සීමා නොකළ ක්‍රියාකාරී ප්‍රතිපදාවක් තුළයි ඒ අස්ස ආර්ය භාවයේ ඉනි කරගන්න උරුම කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අස්ස ආර්ය භාවයට පත් වුණා නම් ඒ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක සමූහයට අයිති. ඒ ශ්‍රාවක සමූහයට යමෙකු අයිති නම් ආහුනේ පාහුනේ දුරින්දලා උනන් දෙන්නේ පුදන්න සුදුසුයි. එවන් සුදුසුකම් යම් කෙනෙකු සතුද ඒ ලෝකයට පින්කතා. දැන් අපි මේ පන්සල් ආරණ්‍ය භාවනා මධ්‍යස්ථාන ගොඩාක් පවත්වාගෙන ආවේ මේ ආරණ්‍ය සේනාසනයේ සරුකෙත් ඇති කියලා. හැබැයි අපි මේ සේනාසනය තුලත් සරුකෙත් ඇති කියලා ඒකාන්ත තීරණයකට ආවොත් ඒක වරදින්නත් පුළුවන්, හරියන්නත් පුළුවන්. ඒ නිසා අපිට ඒ අවධානම ගත යුතු නෑ. අපි මේ වෙලාවේදී හිතට ගන්න ඕන මේ ආරාමයේ වේවා, අන්‍ය ආරාමයක වේවා, කොතනක හෝ වේවා, කොයිලෝ ධාතුවක හෝ වේවා, සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන සතර මඟ සතර ඵලයෙන් ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙච්ච ආහුණිය බාහුණියාදී ගුණ සිංසුකම් ලද ලෝකෙට පින්කෙතක් වූ උතුමන් වහන්සේලාටයි මාමේ පූජාව සිද්ධ කරන්නේ කියන අදහස පිළිතුවාගෙන මෙබඳු පූජාවන් සිද්ධ කළා නම් ඔබ කෙත හඳුනගෙන වැපුරුවා වෙනවා. එනිසා මේ වෙලාවේදී ඔබේ සිහියට මතකයට නැගෙන්නට ඕන ඒ මාර්ගඵලලාභී ආර්ය උත්තම සංඝ සමූහය එබඳු උතුමන් වහන්සේලා උදෙසායි ඔබ විශේෂයෙන් කඨින චීවරයේ සහිතව මේ සියලු පූජාවන් සිදු කළේ ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම. එතකොට මේ ආරණ්‍ය වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාට නෙමෙයි පූජා කළේ. අපි වස් සමාදන් කරවගත්ත වැසිසලු පූජා කළ, දැහත් ගොටු පූජා කළ ස්වාමීන් වහන්සේලාට නෙමෙයි පූජා කළේ. ඉමං වික්ඛං වික්ඛු සංඝස්ස දේම කියලා කියනකොට ඔබ පූජා කළේ අන්න ඒ සරුකෙතක් වූ අස්ත ආර්ය මහා සංඝ රත්නයට. හැබැයි මේ වචන මාත්‍රයට සීමා නොවි ඔබ සිතින් හොඳින් මෙනෙහි කළා නම් මේ පරිත්‍යාගයේ මේ පූජාව සිද්ධ කරන්නේ කවුරු උදෙසාද කියන අදහස නිවැරදිව තහවුරු කරගෙන නම් මේ පූජාව කළේ ඔබ කිත හොයාගත්තා කිත හඳුනගත්තා. ඊළඟට ඔබ පූජා කළදී ඔබට සතුටු වෙන්නට පුළුවන් තරමේ ධාර්මික භාවකින් යුක්ත නම් බීජ සරුයි. හැබැයි වර්තමානයේ තුල දවසින් දවස අපේ බීජ නිසරු වේගෙන යනවා. එදා බුදුහාමුදුරුවෝ ගොවිතැන වෙළඳාම රාජ්‍ය සේවයේ ගව පාලනයේ දෙහෙම ජීවන වෘත්තියෙන් හැටියට දේශනා කළා. අද මේ මොහොත වෙනකොට එබඳු ජීවන වෘත්තියෙන් පවා බොහෝ ධාර්මික වෙමින් පවතිනවා. ගොවිතැන සත්තු මරන්නේ නැතුව කරන්න බැරි කර්මාන්තයක් වෙලා වෙළඳාම හොරකම නැතුව කරන්න, බොරුව නැතුව කරන්න බැරි දෙයක් බවට පත් වෙලා රාජ්‍ය සේවය හොරකම වංචාවෙන් පිරිච්ච තැනක් බවට පත් වෙලා ගව පාලනයේ කෙසේ වූ මාංශ වෙළඳාමට එකතු වෙන කර්මාන්තයක් බවට පත් වෙලා අපේ ජීවිත අදහින් වේගෙන යනවා. නමුත් අද උපයාගත් දේ දෙන්නේ හෙට දවසේ උපයන දේට වඩා කෙසේ නමුත් අපි උපයාගත් දේ පුළුවන් තරම් ධාර්මික භවකින් යුක්ත නම් වැපරු බීජත් සරුයි. ඔබ මේ සඳහා දක්ෂ වුණා නම් මේ කාලය තුල බුදුගුණ භාවනාවෙන්, සංඝගුණ භාවනාවෙන් යුක්තව ආර්ය මහා සංඝරුවන් විසෙහි කඨිනයක් පූජා කරනවා කියන අදහසක් නොහැර සිත පැවැත්වුවා නම් ඊයේ පටන් මේ මොහොත දක්වා ඒ ආර්ය සංඝගුණ භාවනාවෙන්, බුදුගුණ භාවනාවෙන් යුතුව බුදුපාමක ආර්ය මහා සංඝ රත්නයේට කඨින පූජාවක් සහිතව මහා දාන වස්තුවක් මං හිත දවසක් පූජා කරනවා කියන හිත උපදවාගෙන මේ මොහොත දක්වා ක්‍රියාවෙහි යෙදුණා නම් ඔබ දක්ෂයි. මෙබඳු පින්කම් දුබල කරන, දුර්වල කරන ගති බාහිරයෙන් නෙමෙයි පහළ වෙන්නේ ඇතුළතින්මයි. කල වගාවක් දිලිඳු රෝගවලින්, බැක්ටීරියා රෝගවලින්, කෘමි වදුරු වලින්, ජලය නොලැබීමෙන්, ජලය වැඩි වීමෙන්, නැසී වෙනසී යන විට ඒ සඳහා විවිධ උපායන් යෙදමින් වගාවක් රැකගන්නේ යම්සේද මෙබඳු පින්කම් වල යෙදෙනකොට මේ හිත දූෂිත කරන කෙලෙසන කිලුට කරන කෙලෙස් ගති වලින් හිත පවිත්‍ර කරගෙන සුරක්ෂිත කරගෙන එවදු කෙලෙසුන් කරෙන් හිත මුදවගෙන ඒ සඳහා උපායන් හැටියට සඟුණ බුදුගුණ සිහි කරමින් සිත සුරක්ෂිත කරගෙන මේ පින්කම් කරන්නට අපි සමත් වුණා නම් එහෙනම් මේ පින්කම ඒකාන්තයෙන් ඔබ බලාපොරොත්තු වෙන ලෞකික හෝ ලෝකෝත්තර හෝ ප්‍රාර්ථනා අපේක්ෂා සමුර්ථ කර දෙන්නට ඒකාන්තයෙන් සමත් පින්කමක් වෙනවා. එනිසා මේ වෙලාවේදී අපි කල්පනා කරගන්නට ඕන මෙබඳු නිවැරදි ප්‍රතිපදාවක පිළිපෙළ අවබෝධයෙන් යුක්තව මෙසේ සිද්ධ කරන පින්කම තව තවත් මහා අර්ථවත් පින්කමක් වුණා. මේක විනය කර්මයක් හා බැඳුණු පින්කමක් වෙච්ච නිසා. ඒ විතරක් නෙමේ, අපි දෙපාර්ශවයේම මාස 3කට වැඩි කාලයක් ගුණ පුරාගෙන යහපත් චිත්තචෛතසික ධර්ම බොහෝ උපදවමින් බොහෝ කාලයක් සිත කය වචන යොදෝමි සිද්ධ කළ පින්කමක් නිසා මේ පින්කම අරමුණු කරගෙන පහළ කරගත්ත කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම ගණනින් බොහෝයි. බොහෝ කුසල සහගත කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම එකතු කරගෙන මූලික කරගෙන සිද්ධ කළ පින්කමක් නිසා මේ පින්කමට බොහෝ ආනිසංස ලබන්නට පුළුවන්කම තියෙනවා. මෙබඳු දානයකට ලැබෙන ආනිසංස පිළිබඳව නෙමෙයි, අපේ ධර්මයේ තුල කියවෙනවා මම රසම සුපකාත්මර දිනක් එක්තරා මිනිසෙකු මහමග යමින් සිටියා වනාන්තරයක් නැදී. මේ වනදහනේ මේ වන සහිත මාවතේ යන මිනිසුන්ගේ දේ උදුර ගන්න මං කුල්ලකාරයෝ හිටියා. දින ගණනක් මුළුල්ල යමක් ප්‍රයාස අපයා ගන්න බැරි වුණා. ඈතින් එන මිනිස්සේ පුදුතුමන් කුල්ලකරුවෝ කල්පනා කළ මේ මිනිස්යාගේ දේ උදුර ගන්න. තමා වටාවට මං කුල්ලකරුවන් ලං වෙන බව දුතු මේ අහිංසක මිනිස්යා බොහොම ඥානවන්ත කෙනෙක් වුණා. ඔහු කල්පනා කළ මේ මුරුන්ට මගෙන් උදුර ගන්න දෙයක් නැන්නේ. සමහර වෙලාවට වරදවා හිතල මාගේ ජීවිතේ පවා හානි කරන්න පුළුවන්. එනිසා මගේ ජීවිතේ රැක ගන්නත් පුළුවන්, මට පින්කමක් කර ගන්නත් පුළුවන් මේ වෙලාවේ. මගේ දේ බලහත්කාරයෙන් ඉදුරගත්තොත් මට පිනක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මගේ කැමැත්තෙන් මේ හොරුන්ට උනත් මේ යමක් දුන්නොත් ඒක පිනක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ මිනිස්සයා ඇඳගෙන හිටියවත් වටිනාම වස්තුවේ හැටියට තිබුණ ඇඳගෙන හිටිය වස්ත්‍රය පමණයි. ඒ වටිනා වස්ත්‍ර වහා ඉවත් කරලා, ශරීරයෙන් ඉවත් කරලා, නිර්වස් වෙලා ඒ ඇඳුම් ටික නමලා ඒ පුරාට පූජා කළා, පරිත්‍යාග කළා. සිංහතුමන් ඔබට මේ වස්ත්‍ර යුගලයේ බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් පූජා කරනවා. මට අනුකම්පා කරලා මේක පිළිගන්න කියන වචනයෙන් කියමින් හොරාට ඇඳුම් ටික දුන්නා. හොරුගෙන් ජීවිතේ බේරුණා. හැබැයි කර්මයෙන් බේරෙන්න බැරි වුණා. මහමගේ නිර්වතින් යන්න බැරි කම නිසා වනාන්තරයේ කැලෑ පඳුරු අතරින් සැඟවි සැඟවි ඉදිරියට යන අතරේ සර්පයෙකුගේ විෂ දල ප්‍රහාරයට ලක් වෙලා මේ මිනිස්යාට මිය යන්න වුණා. හැබැයි හොරාට වුණත් අර වස්ත්‍ර ටික දුන්නු පින අල්ප වුණේ නෑ, ස්වල්ප වුණේ නෑ. දෙවුන් මනක උපන්නා. කල්ප රුක්ෂ පහළ වුණා, කැමැති කැමැති වස්ත්‍ර ලබා ගන්න පුළුවන්. එතකොට හොරෙකුට වස්ත්‍රයක් දීලා එබඳු ආනිසංසයක් කල්ප රුක්ෂ ලබන්න පුළුවන් වුණා නම් ඔබ සිල්වත් වෙලා සිල්වතුන් වහන්සේලාට, ගුණවතුන් වහන්සේලාට යම පූජා කළොත් කෙබඳු ආනිසංසයක් ලබන්න පුළුවන්ද හිතා ගන්න පුළුවන්. පින්වතුනි, අපේ රටේ ගිරිසිම්බිල තිස්ස කියලා විහාරයක් තිබුණා. ඔය විහාරේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා ගමක පින්තපාතේ වඩිනවා. මේ ගම බොහෝම දුප්පතුන් වාසය කළ ගමක්. මේ ගමේ හිටියා බොහෝම අසරණ අම්මා කෙනෙක් ධම්මා කියලා වැසියා. අනුන්ගේ දී කොටලා දරපළල ජීවත් වෙච්ච කෙනෙක්. තමන්ගේ වටත් හොඳටම දිරාපත් වෙලා ඒ අතරේ ගෙදරක වී කොටලා ඊට කුලිය හැටියට වස්ත්‍රයක් ලැබුණා. ඇය මේ වස්ත්‍රය අතට අරගෙන කල්පනා කරනවා මගේ ඇඳුමත් හොඳටම දිරාපත් වෙලා. ඒත් මගේ ආරන්නේ වැඩ ඉන්න ආරණ්‍යවාසීලා උන්වහන්සේලාගේ සිවුරුත් බොහොම දැන් දුර්වල වෙලා. මට නම් කොහොම හරි කමක් නෑ. පස්සේ හරි දෙයක් ඉල්ල ගන්න හරි පුළුවන්. මගේ ආර්යයන් වහන්සේලාට හිම ලැබෙන්නේ නෑ. ඒ නිසා මම මේ වස්ත්‍රය වස්සා වාසිකයන්ට කොට ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා කියලා අදහස් ඇති කරගෙන පින්දපාත වැඩිය ස්වාමීන් වහන්සේලාට ස්වාමීන් ආරාමයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා වස්සා වාසිකයන්ට කොට මේ චීවරය දරත්වා කියලා අර වස්ත්‍රය තමන්ට ලැබිච්ච වස්ත්‍රය ස්වාමීන් වහන්සේලාට පූජා කළා. උන්වහන්සේලා මේ වස්ත්‍රයෙන් සිවුරක් සකස් කළා. එහෙම සිවුරක් පිළියෙල කරලා ලොකු හාමුදුරුවෝ කියන ඇවැත්ති මට දෙන්න මේ සිවුර. නෑ නෑ ස්වාමීනි මේක මට ලබා දෙන්න. වෙන සිවුරක් වගේ නෙමෙයි මේ සිවුරට හැමදෙනා වහන්සේම අයිතිවාසිකම් කියන්නේ. අන්තිමට මේ ස්වාමීන් වහන්සේලා තීරණය කළා එහෙනම් අපි හැමෝම දවස දවස හරි කමක් නෑ මේ සිවුර දරමු. මේ අම්මට පින් සිද්ධ වෙන්නේ. ලොකුහා මදුරුව මේ සූර පොරවගෙන කුටියට ගිහිල්ලා පරයන්කෙන් වැඩ ඉඳගෙන අදිස්ථාන කළා. මේ අම්මා තමන්ගේ වස්ත්‍රයක් දිරලා තියෙද්දි මේ වටිනා වස්ත්‍රය අපට පූජා කළේ මොකටද? කුඹුරේ වත්ති පිටියේ වැඩට අපිව ගෙන්න ගන්න නෙමෙයි. දුවක් විවාහ කරවලා දෙන්න නෙමෙයි. වෙනත් වෙනත් හදිසියකදී විපතකදී අපෙන් උදව් බලාපොරොත්තු වෙන්නේ. අපට මේ පූජාව කළේ මතු ස්වර්ගමෝක්ෂ සම්පත් බලාපොරොත්තු වෙයි. පින්ඵල අදහාගෙන ඒ අම්මට මහානිසංස ඵලයක් ඒ බලාපොරොත්තුව ඉටු කර දෙන්න තරම් මම සමත් කෙනෙක්ද? මම සුදුස්සෙක්ද? තමන් වහන්සේගේ සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය ඥාන දර්ශනීය පිළිබඳව ප්‍රතිවේක්ෂා කරන්න උනා. උන්වහන්සේට දැනෙනවා නේ මම මේ බඳු සමත් කෙනෙක් නෙමෙයි. මම තාම ආර්ය භාවයට පත් වෙලා නේ අනාර්ය භාවයකයි ඉන්නේ. නොයදුණු සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් යුක්තයි. මම මේ සිවුර පෙරවුවට මේ අම්මට මහානිසංසයක් ලැබෙන්නේ නෑ. එනිසා මම කොහොම හරි මේ සිවුර පොරවගෙන රහත් වෙනවමයි කියලා අදිස්ථාන කරගෙන භාවනා කරන්න ඕන. වැඩි වෙලාවක් යන්න උනේ නෑ මේ මෛත්‍රිය කරුණාව මූලික කරගෙන ආරම්භ කළ ඒ ප්‍රතිපදාව සඵල කරගෙන උන්වහන්සේ මහරහත් පදවියේදී. ඒ සිවුර වේලලා දෙවනි ස්වාමීන් වහන්සේට පූජා කළ පිළිගැන්නුවා. උන්වහන්සේ තර විදියම විමසා බැලුවා. අම්මට මහානිසංස ඵලයක් උදා කර දෙන්න තරම් මම සමතෙක්ද? තමන් වහන්සේ ගැන ප්‍රතිවේක්ෂා කරලා බැලුවා අවංකව සත්භාවයෙන්. ඇත්තටම මම කවුද විමසලා බලනකොට උන්වහන්සේට වැටහුණා මම තාම අනාර්යයි. ආර්ය භාවයට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි. එහෙනම් මේ ඇත්තන්ට මහානිසංස ලැබෙන්න විදියක් නෑ. මේ අම්මට මහානිසංසයක් ලැබෙන්න විදියක් නෑ. මම කොහොම හරි මේ සිවුර පොරවගෙන භාවනා කරලා කොහොම හරි ලහත් වෙනවා ආර්ය ඵලයටපත් වෙනවා මේ අම්මට මහානිසංසයක් උපදවලා දෙනවමයි කියලා අදිස්ථාන කරගෙන භාවනා කළා. උන්වහන්සේ ප්‍රහත් වුණා. වස්සාන සමය තුල 500ක් දෙනා වහන්සේ මේ සිවුර දරාගෙන භාවනා කරලා ඒ අම්මට අනුකම්පාවෙන් කරුණාවෙන් භාවනා කරලා හැම දෙනා වහන්සේ වරහත් ඵලයේ සිටියා. වස්සවසානයේ කඨින පින්කමට පන්සල සරසන්න ලජ්ජිතිස්ස රජුරෝ පොඩි දේසක් පන්සලට පිටත් කළ හැරියා. ආරාම භූමිය සරසන්න ස්වාමීන් වහන්සේලා අවවාද කළා. වෙන පොඩි ගැල් එල්ලන්න ඕනේ නේ, මේ සිවුර එල්ලුවාම ඇති. එදා කටින පින්කමට රජු වෙන්නකොට කොඩි සේසත් එකක්වත් එල්ලලනේ තරසලනේ සිවුරක් විතරක් එල්ලලා තියෙනවා රෙදි වැලක් වගේ. රජුරු ඇහුවා, ඇයි සාමීනි මම කොඩි සේසත් ඇව්වා, ඇයි මේ පන්සල සැරසුනේ නැත්තේ? මහරජ, මේක තමයි අරහත් දජය. අරහත් දජයකින් තමයි මේ පන්සල සැරසලා තියෙන්නේ. සාමීනි, මේ සිවුරට මොකක්ද අරහත් දජය කියන්නේ? මහරජෝ, එසේ මෙසේ සිවුරක් නෙමෙයි 500ක් දෙනා වහන්සේ රහත් ඵලයට පත් කළ සීවරයක් වේ. සාමීනි, කොහොමද ඒ සිදු වුනේ? සාමීන් වහන්සේලා මේ විස්තර ටික කිව්වා. අම්මගේ අසරණකම ගැන කිව්වා. ඒ අසරණව ඉඳගෙන කළ පූජාව ගැන කිව්වා. රජුරුවොත් මහා සදහසිතක් ඇති වෙලා ඒ රජුරුව ලජ්ජිත රජුරුව ධම්මා උයසිය ඒ අසරණ අම්මව මව් පදවියේ පිහිටුවා ගත්තා. ගම්වරක් ත්‍යාග කරලා එයට කැමතිසේ පින්කම් කරගන්නට අවස්ථාව සලසලා දුන්නා. එයටත් මෙලවීම මහානිසංස ලබන්න පුළුවන් වුණා. රජෙකුගේ මව් පදවිය ලබන්නට පුළුවන්කම ලැබුණා සම්මුති වශයෙන්. අන්න එතනදී අපට වැදගත් කාරණා කීපයක් මතුවෙනවා. භික්ෂූන් වහන්සේලාට නායක පින්වතුන් යමක් පූජා කරනකොට ඒ පූජාව කරන්නේ තමන්ගේ ශක්තියේ පමණට නෙවෙයි, තමන්ට තියෙන දේටත් වඩා ණය වෙලා හරි තමන්ගේ දරුවන්ට ලැබෙන්න තියෙන දේ හරි වියදම් කරලයි නිබඳු පින්කම් මහා සංඝරත්නයේ හමුවේහි ගෞරවණීය ස්වාමීන් වහන්සේලා හමුවේහි පූජා පවත්වන්නේ. එබඳු තැන්වලදී අර ස්වාමීන් වහන්සේලා ධම්මා වේසිය පිළිබඳව යමක් කල්පනා කළා නම් අපටත් අයිතියක් තියෙනවා ඒ මඟ යන්නට, ඒ අනුව සිතන්නට. එදා අපේ අතීතයේ ඉතිහාසයේ සඳහන් වෙනවා තිස්ස මහරාමේ ජීවත් වුණ දාරුබණ්ඩක තිස්ස කියලා බොහොම අහිංසක මිනිස්සෙක්. දරපලල ජීවත් වෙන කෙනෙක්. මේ මිනිස්යා දවසක් ගෙදරට වැඩියේ ස්වාමීන් වහන්සේ නමකට. ගෙදර තිබිච්ච තමන්ට ආහාර පිණිස පිළියෙල වෙච්ච බොහෝම නිරස ස්වල්ප ආහාර කොටසක් මේ ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට බෙදුවා. උන්වහන්සේ ටිකක් දුර ගිහිල්ලා වළඳන්න තරම් සුදුසු ආහාරයක් නොවේ පාත්‍රයේ ඉවතට හැලුවා. තිස්ස දැක්ක ස්වාමීන් වහන්සේ තමන් බෙදූ දාණය බිමට හැලෙනවා. තිස්ස කලබිරුනේ. අනේ හරියේ ස්වාමීන් වහන්සේ කළ දේ සදහැතියන් රසවත් දේ ප්‍රණීත දේ පූජා කරද්දී එක් වේලක් වළඳන වහන්සේලාට මගේ නිරස දේ මොකටද වළඳන්නේ? මමත් උන්වහන්සේලාට කොහොමාරි රසවත් දෙයක් පූජා කරන්න ඕන කියලා සතුටු සිතක් ඇති කරගත්ත නිසා කලතිරුනේ නෑ. බිරිඳත් එක්ක කතා කළා, අපි කොහොමද මේ ස්වාමීන් වහන්සේලාට ප්‍රණීත දෙයක් පූජා කරන්නේ? අපිට පූජා කරන්න පෙර සතරේදී බැරි වෙච්ච නිසා එහෙම දුක්පත් වුනේ. මේ දෙන්න කතා කරලා කතා කරලා අන්තිමට තීරණයකට ආවා. අපේ ඉන්න එකම දියණිය බැලමිණි කෙනස ගෙදරකට අලෙවි කරලා යම් මුදලක් අරගෙන ගව දෙනක් මිලදීගෙන එයින් ලැබෙන කිරි දීගිරි වෙදරු ආදීන් දානය පිළියෙල කරලා ස්වාමීන් වහන්සේලාට අපි පූජා කළා. ඒ සාකච්ඡාව අනුව දියණිය ගෙදරක බැලමිණි සඳහා නතර කළා. ඒකේ කැමැත්තක් ඇතුව මෙහෙම කාලයක් යනවා. දැන් බොහෝම රසවත් දෙයින් ස්වාමීන් වහන්සේලාට දන් පූජා කරනවා. දැන් තිස්ස කල්පනා කළා හැමදාම දන් දෙන්න පුළුවන් බිරිඳට පවරලා දියණිය බේරා ගැනීම සඳහා කොහේ හෝ ඈත පිටිසරට ගිහිල්ලා යමක් ලැබෙන රැකියාවක් කරන්න ඕන කියලා තීරණය කරලා ඈත පිටිසරට ගියා. ඈත ගම්දනව පසු කරගෙන ගිහිල්ලා උක්කඹරණ කර්මාන්ත ශාලාවක සේවය කළා. කාලයක් වැඩ කළා. කවුරු 12 දියණිය බේරා ගැනීමට සමත් මුදලක් සපයාගෙන නැවත තිස්ස මහරාමයට එන්න පිටත් වුණා. වනගත ප්‍රදේශයකදී මේ වනාන්තරයේ මැදින් එද්දි සාමීන් වහන්සේ නමකුත් පාරට වැඩම කළා. තිස්ස එක්ක කතා කර කර කොහෙද ඔබ යන්නේ සාමීනි? මම තිස්ස මහරාමිට යන්නේ. ඔබ වහන්සේ කොහාටද වඩින්නේ සාමීනි? මම තිස්ස මහා විහාරයේ වැඳ ගන්න යනවා. අනේ සාමීනි, අපි දෙනම එකට යන්නේ කොහොඳයි, අපි එකට වඩින්න කියලා බොහොම සතුටින් ධර්ම සාකච්ඡා කරමින් යමු. දහවල් කාලයේ උදා වුණා තිස්ස අහනව සාමීනි, ඔබ වහන්සේ තද දානේ උපාසකේ ඉදිරියට ලැබුණොත් යමක් බලදමු. මෙහෙම ටිකක් ඉදිරියට යනකොට එක්තරා මිනිසෙක් ඉදිරියට එනවා පෙනුණා. ඔහුගේ ඇසේ බත්පතක් තියෙනවා පෙනුණා. තිස්ස ගිහිල්ලා මේ බත්පත ඉල්ලුවා, පින්වත මම කහවණුවක්ම දෙන්නම් මට ওই බත් පාර්සලේ දෙන්න. ඒ මිනිසයා ටිකක් කපටි මිනිහෙක්. මෙන්න අඩමස්සක්වත් වඩින්නේ නැති බත් පාර්සලයකට කහවණුවක් දෙනවා කියන්නේ මේක ලොකු වටිනාකමක් ඇති මේ මිනිසයාට. එනිසා කව කහවණුවකට නම් මේක දෙන්න බෑ කිව්වා. දෙකක් දෙන්නම් බෑ කිව්වා. තුනක් දෙන්නම් බෑ කිව්වා. අන්තිමට කව කහවණු 12ම දෙන්නම් මට බත් පාර්සලේ දෙන්න කියලා. ඒත් බෑ කිව්වා. ඉන්නත මට මෙච්චරයි තියෙන්නේ, මට අනුකම්පා කරලා මේ කහවණු 12 අරගෙන බත් පාර්සලේ දෙන්න. අර මිනිසයා කහවණු 12ම අරගෙන බත් පාර්සලේ දෙන්න. බොහොම සදහැසිතින් අර බත් පාර්සලේ අර සාමීන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ ඒ දානීය වළඳලා දැන් ඉදිරියට එමින් සිටියේදී විමසනවා පාසකය, ඔබ කොහේ ගිහිල්ලාද මේ එන්නේ? අන්න තිස්ස අර සියලු විස්තර කිව්වා. දියණියව විකුණලා දන් දුන්නු හැටි, ඇයව බේරා ගන්න උක්කර්මාන්ත ශාලාවක වැඩ කරලා උපයාගත් කහවණු 12ත් අරගෙන ආ හැටි, ඒ කහවණු 12 දන් දීලා අර මිනිහට දීලා ඔබ වහන්සේට දන් පූජා කළ හැටිත් කියනවා. අර ආමතුරුවන්ගේ හදවත දැවෙන්න ගත්තා. මේ මොන දානයක්ද මම වැළඳුවේ? මේ තමන්ගේ දරුවා බේර ගන්න තිබිච්ච මුදලින් නේද මට මේ දන් දුන්නේ? උන්වහන්සේ කල්පනා කරලා බැලුවා, මෙහෙම දන් දුන්නු මේ වගේ අයට මහානිසංසයක් ලැබෙන්න තරම් මම සුදුස්සෙක්ද? උන්වහන්සේ මහමග වඩින ගමන් තමන් වහන්සේ ගැන පත්විචාර කරන්න ගත්තා. මම තාම මාර්ගඵලයකට පත් වෙලා නැහැ. එනිසා මේ වගේ දානයක් වළඳලා නිකන් ඉන්න බෑ. ළඟ හමු වුණු ආරාමයක් ළඟ නතර වුණා. තිමුත ඔබ යන්නේ. මම තිස්ස මහාරාමයේ යන ගමන නතර කරනවා. උන්වහන්සේ ආරාමයට ගිහිල්ලා කුටියක් ඉල්ලගෙන භාවනා කරන්න වුණා. මම ආපහු ආහාරයක් හොයන්නේ නෑ. මේ ආහාරයෙන්ම රහත් වෙන්න පුළුවන් වුණොත් රහත් වෙනවා, නැත්නම් ඔහෙ මිය යාවි. චතුරාංග සමන්නාගත වීරයෙන් උන්වහන්සේ අදිස්ථාන පූර්වකව භාවනා කරන්න. දවස් දෙකක් තුනක් හතරක් ගෙවුණා නෑ මග ඵලයක් ලැබෙන විදියට. හත්වෙනි දවසේ උන්වහන්සේ රහත් වුණා. හැබැයි උන්වහන්සේගේ ජීවිතේ වැඩි වෙලාවක් පවතින තීඩක් නැහැ. දැන් ආහාර පාන මුකුත් නැහැ. ඒ තමාරුවෙන් නැගිටලා ගෙඩිය ගහ භික්ෂූන් කැඳවලා කියනවා, එවත්නි මාර්ගයේ ප්‍රතිපදාව පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා නම් මගෙන් ඉක්මනින් විමසන්න. අනේ සාමීනි, අපට මාර්ගයේ පිළිබඳව සැකයක් උපසක් නැහැ. විමසිය යුතු තරමේ යමක් නැහැ කියලා උන්වහන්සේලා මතක් කළා. නොබෝ වෙලාවකින් උන්වහන්සේ පිරිනුවම් පෑවා. උන්වහන්සේගේ ආදාන කටයුතු කරන්න සියල්ල සූදානම් කරලා දේහය ඔසවන්න හැදුවත් කිසිවෙකුට මේ ඇඳ ඔසවන්න බෑ, දේහය ඔසවන්න බෑ, සලවන්න බෑ. කාවන්තිස්ස රජුරුවන්ට ආරංචි වෙලා එතුමා ඇවිල්ලත් බැලුවා, මොන විදිහකින්වත් මේ දේහය හොලවන්න බෑ. රජුරෝ විමසවා සාමීන් වහන්සේලාගෙන්, කවුද මේ සාමීන් වහන්සේ, කාත් එක්කද වැඩි මොනවද තොරතුරු? එතකොට තිස්ස පිළිබඳව තොරතුරු කියවුණා. රජුරෝ පණිවිඩ ඇරලා තිස්ස මහරාමයේ හිටිය ධාරුබණ්ඩක තිස්සව ගෙන්නලා කිව්වා, මෙන්න ඔබේ ආර්යයන් වහන්සේ පිරිනුවම් පාලා අර දර්ශයයේ මේ දේහය තැන්පත් කරන්න කියලා නියම කළා. තිස්ස අත තියෙනකොටම ඒ දේහය අහසට මතුවෙලා දර්ශයයේ මත පිහිටියා. අර හාමුදුරුව අප පිරිනුවම් පාන කලින් අදිස්ථාන කළ මට නිවන් දානයක් දුන්නු. තිස්සට මෙලවින් මානිසංස ලැබේවා. ඔහුගේ දියණිය නිදහස් කරගන්න මගක් පෑදේවා. ඒ අදිස්ථානයේ අනුව තිස්ස ලෝකයේ හමු වෙහි ප්‍රකට වුණා. තිස්සට බොහෝ තෑගි භෝග ලැබුණා. මේ සිදුවීම තුල අපට වැදගත් අදහසක් විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේලාට මේ වැදගත් අදහසක් මේ කියවෙන්නේ. අපි දන්නවා අපේ අම්මලා තාත්තලා පන්සලට අරන්නේට භාවනා මධ්‍යස්ථානෙට දාන ටික පිළියෙල කරන්නේ කොහොමද කියලා. තමන්ගේ කුසෙන් උපන් දරුවෙකුට ඒ තරම් ප්‍රණීතව රසවත්ව යමක් පිළියෙල කරලා දෙනවද කියලා අපිට හිතන්න බැහැ. අපිට මතකයි අපේ පුංචි කාලේ ගෙදර ඉන්න කාලේ කවදාවත් අම්මලා ගෙදර වුණ සුවඳ ගහන්නේ නැහැ. හැබැයි දානියු වෙන දවසට මුළු ගෙදරම සුවඳයි. දානේ අරගෙන පන්සලට යනකොට නිදන් ඉන්න බල්ලොත් ඔළුව උස්සලා ඉවල්ලා. උන්ටත් සුවඳ දැනෙනවා. මම දන්නේ මේ අම්මලාගේ දක්ෂතාවයද එදා දෙවියන් ඒ උයන ආහාරයට රස එකතු කළාද කියලා. රස ඕජස් එකතු කළාද කියලා. එදා අපේ මතකයේ හැටියට අම්මලා අපට නොදුන්නු දෙයක් වික්ෂුන් වහන්සේ උදෙසා පිළිගන්නේ පුළුවන්කමකට නෙමෙයි. පින්ඵල බලාපොරොත්තු වෙයි. අදත් මෙච්චර දුර කතර ගෙවාගෙන මේ අම්මලා තාත්තලා මේ ආරණ භූමියට එන්නේ නිකන් නෙමෙයි, මහා පින්ඵලයක් බලාපොරොත්තු වෙයි. සමහර වෙලාවට තියෙන දේ විකුණලා වෙන්න පුළුවන්. එදා දවස දානය දෙන්නේ සමහර වෙලාවට දරුවන්ට තියෙන දේ දරුවන්ට නොදී කැඳ වතුර ටිකක් දීලා වෙන්න පුළුවන්. අපට බත්පතක් පිළියෙල කරගෙන ඉන්නේ. දරුවගේ ඇඳුම ඉරිලා තියෙද්දි වෙන්න පුළුවන් අපට සිවුරක් අඳනය සකසාගෙන ඉන්නේ. ඒ වගේ බොහොම දුක්බර පැත්තක් දායකකාරකාදීන්ගේ පැත්තෙන් සලකනකොට තියෙනවා. එබඳු දේ අපේ අතට පත් වෙනකොට අර ධාරු බණ්ඩ තිස්සකේ දානේ වළඳපු හාමුදුරුව කොහොමද හිතුවේ? ධම්මා උයසියේ සීවරයේ දරපු අර ස්වාමීන් වහන්සේලා කොහොමද හිතුවේ? අපත් ඒ මඟ යා යුතුයි. අපිත් මේ ලැබෙන දානේ අතට අරගෙන ප්‍රතිවේක්ෂා කරනවා කියන්නේ පටිසංඛායෝදිසෝ පින්දපාතං කියන වාක්‍යය තියෙන එක නෙමෙයි. පින්දක් පින්දක් පාසා සලකන්නට ඕන. මේ දානිය දුන්නේ කවුද? මොකටද මේ අත්මගේ අපට මේ දානිය පත් කළේ? මගෙන් මොනව බලාපොරොත්තුවද? ඒ දේ ඔවුන්ට සඵල කර දෙන්න තරම් මා සමත්ද? මා පිළිබඳව ප්‍රතිවේක්ෂා කරන්නට ඕන. මායේ සඳහා සුදුස්සෙක් නොවේ නම් ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉදිරිම සඳහා සුදුස්සෙක් වෙන්නට මා සියලු කැපකිරීම කළ යුතුයි. මා සියලු අදිස්ථානයන් උපදවා ගත යුතුයි. ඒ සඳහා මේ බත්පතට ණය නොවි, මේ වස්ත්‍රයට ණය නොවි, මේ බඳු අයට මහා ඵලයක් ඇති කර දෙන්නට නොහැකිනම් මරණය වුවත් කම් නැත. මම ඒ වෙනුවෙන් උත්සාහවත් වෙනවා කියන අදිස්ථානයෙන් කටයුතු කරන්න පේදා ස්වාමීන් වහන්සේලා අපට අනුශාසනා කළව වාදයෙන් ආදර්ශයෙන් දෙන්නලා දුන්නා. ඉතින් මෙන්න මේ බඳු අමාරුවෙන් අපහසුතාවයෙන් ඔබ මහා සංඝරුවන් විසෙහි අල්ප වූ ස්වල්ප වූ දෙයක් වූ පූජා කිරීමෙන් ඊට මහානිසංස ලබන්නට පුළුවන්කම තියෙන්නේ ඒ ලබන ස්වාමීන් වහන්සේලාගේ වික්ෂුන් වහන්සේලාගේ ගුණ සම්පත්තියත් අනුවයි. ඒ නිසා මෙවන් මහානිසස්සදායි පින්කමක් සිද්ධ වෙන්නට ඔබේ පාර්ශවයෙන් ඔබ සුදුස්සෙක් දක්ෂයෙක් වෙන්නට ඕන වගේම අපේ පාර්ශවයෙන් පැවිද්දන් හැටියට ප්‍රතිග්‍රාහකයන් හැටියට අපද සුදුස්සම් වෙලා තියෙන්නට ඕන. මෙන්න මේ සියල්ල සම්පූර්ණ කරගෙන මෙබඳු පරිත්‍යාගශීලී හැඟීම් දෙපාර්ශ්වයේ තුල ජනිත වන්නේ නම් එබඳු අල්ප දෙයක් අපට පූජා කරගන්න ලැබුණත් එබඳු තැනක ඒකාන්තයෙන් එය මහා නිසංස ගෙන දෙන තුන් සමක් බවටම පත් වෙනවා. එනිසා පින්වතුන් මේ වෙලාවේ ඉතාමත්ම දීර්ඝව කතා කළ යුතු මාතෘකාවක් කටිනේ. තාම අපිට කටිනේ ගැන වචන මාත්‍රයක්වත් කියා ගන්න බැරි වුණා. අමුතුවෙන් කිය යුතුත් නෑ කටිනයක් වෙන්න නම් මොන වගේ මානසික පසුබිමක් අපි තුල තිබෙන්නටද ඕනද? මේ පිළිගන්න ස්වාමීන් වහන්සේලා සතු වෙන්නටද ඕන? මේ පූජා කරන තේර මොන තරම් දැහැමි වෙන්නට ඕනද කියන අදහස් ටික පැහැදිලි. මේ බඳු කරුණ කාරණා ටික යහපත්ව පිහිටුවාගෙන පවත්වාගෙන මොන දේ පූජා කළත් ඒකාන්තයෙන් අල්පඵල අල්ප විපාක ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒකාන්තයෙන් මහත්ඵල මහානිසංසමයි ලැබෙන්නට ඕන. එනිසා ඔබ බලාපොරොත්තු වෙන අත්දැන්න ලෞතුරු සප වෙන්නට පුළුවන්, ලෞතුක සප වෙන්නට පුළුවන්, ඒ සියලු සප උපදවාලන්නට මතු කරලන්නට සමත් උතුම් උදාර පින්කමක් අපි මේ වෙලාවට සිද්ධ කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන්නේ තුන් සිවුරු, අලර සිවුරු, දෙපට සිවුරු, තනිපට සිවුරු, තුන් සිවුරු හිමාල පර්වතයක අපි කියමු එවරස්ට් කන්ද මුදුන ඉක්මවා යන මහා පර්වතයක් ගොඩ කරලා ඒ කන්දටත් වඩා උස තුන් සිවුරු මහා සංඝරත්නයට පූජා කරන්න ලැබුණ කොච්චර ලොකු පින්කමක්. හැබැයි එබඳු මහා තුන් සිවුරු පූජාවක් කරලා ලැබෙන දින කලං නාග්ගති සෝලති කඨින දානානිසංසයට ලැබෙන පිනේ සොලොස් කලාවෙන් එකකවත් වටිනාකමක් නැහැ. ඒ මහා පින්කමේ ආනිසංස සොලොස් කලාවෙන් එකක් නම් කඨින පූජාව කානිසංස කෙසේ විය යුතුද? උන්වහන්සේගේ දහම තුල අපට පැහැදිලි වෙනවා යම් කෙනෙකු භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන පරිස්කාර අවුරුදු 100ක් මුළුල්ලේ යාවතා සබ්බ පරිස්කාරේ සංඝස්ස සතතං දදී අවුරුදු 100ක් මුළුල්ලේ අඛණ්ඩව පූජා කළොත් ඒක මොන තරම් ආනිසංසගෙන දෙන පින්කමක්ද? හැබැයි මේ පින්කමේ වටිනාකම කඨින පින්කමක් එක්ක සලසසල සසඳනකොට කලං නාග්ගති සෝලසින් සොලස් කලාවෙන් එකක්වත් ඒ පින්කම වටින්නේ නැහැ. එහෙනම් දැන් ඔබට හිතා ගන්න පුළුවන් මේ වටිනා පින්කම ආනිසංස එබඳු මහා ආනිසංස ගෙන දෙන මහා පින්කමක් කළා කියලා දැන් සතුට වෙන්න පුළුවන්. මේ පින්කමට හේතු සාධක වෙච්ච සාසනික සිදුවීම් මතක් කරන්න වෙලාව නෙමේ. ඔය ඇත්ත දැන් බඩගින්නේ ඉන්න වෙලාව. අපට නම් ගිලම්පස වෙලාවත් ඇවිල්ලා ඔයත්න්ට දාන වෙලාවත් නැතා. එනිසා පොඩි අසාධාරණයක් තියෙන මේට වඩා මේ ගැන කතා කරන්න ගියොත් එනිසා ඉතුරු ටික හිතා ගන්න. මේ දවස්වල හැමතැනදීම අහන්නත් පුළුවන් නේ. අවශ්‍ය ටික මම කියලා දෙන්නම්. මේ ශාසනය ආරම්භ වුණේ කොහොමද? ආවාස පූජාව, සීවර පූජාව, කඨින පූජාව ආරම්භ වුණේ කොතනින්ද? මේවා ගැන අහගන්න ඕන. ඒවට මූලික වෙච්ච හේතු සාධක මොනවද? ඒවට අපිට මේ අවස්ථාව උදා කර දුන්න අය කවුද? ඒව ගැන ටිකක් වෙලා බලන්න වටිනවා. නමුත් මේ වෙලාව නෙමෙයි. ඉතින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය දක්වා මහානිසංස විපාක දෙන දෙන්නට පුළුවන් උතුම් කඨින මහා පින්කමක් මහ සංගරුවන් විසේ අපි සිද්ධ කරගත්තා කියන සතුට සිතනවල උපදවාගෙන මේ සිද්ධ කළ උතුම් පින්කම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සපකෙදෙනගෙන දෙන ලෞතුරු සුව පිණිස මග තියා දෙන කල්යාණ මිත්‍රාස්ත්‍රය සද්ධර්ම ශ්‍රවණය කරන්නට මේ පින මේ මොහොතේ පටන් හේතු වාසනා වේවා. වරදට පාපයට අකුසලයට නැමින හිත කය වදන ඉන් මුදවා යහපතේ කුසලේ පිහිටුවා ගන්නට මේ පින්කම මේ මොහොතේ පටන් අපි හැමත හේතුපනිස්රය වේවා කියලා සාදු. මතු දිනක බුදුවලොක් සනසනාවේ මෛත්‍රී නාත මුද්දෝසතානං වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ සාක්ෂි මහේ සාක්ෂි දෙවියන්ටත් මේ පින් අයිති වේවා දිවිසුරු වැඩි දියුණු වේවා පතන බෝධියෙන් අමා මහ නිවනින් සනසෙත්වායි. මේ ආරණ්‍ය භූමියට වන දහනත අධිතුත් දෙවියන් ඇතුළු සියලු දිව්‍ය රාජ සමූහයාට පුණ්‍යානුමෝදනා කරමු සාදුනාදියක් පවත්වා.